ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග.
ශ්‍රී ලංකාවේ තත්ත්වෙත් විමසා බැලීම ආරම්භ කරමු. අපි දන්නවා පළාත් පාලන මැතිවරණයත් එක්ක ගැට ගැසෙන උණුසුම් දේශපාලනික කාරණා මේ දිනවල අපිට වැඩිදුරටත් කතාබහ කරන්නට හැකියාවක් තියෙනවා. දැන් සති ගණනාවක් තිස්සේ පළාත් පාලන මැතිවරණයේ පැවැත්වෙන දිනේ පිළිබඳව විශේෂිත සාකච්ඡා මතවාද ඇති වෙමින් තිබුණා. දැන් මේ වෙනකොට මැතිවරණය හරිනම් කලින් සාකච්ඡා වුණු පරිදි පවත්වන්නට තිබුණා නම් මේ වෙනකොට මැතිවරණය පැවැත්විලා හමාරයි. මාර්තු මාසේ 9 වෙනිදාට දිනේ දීලා තිබුණේ. හැබැයි ඒක කල් ගියා අප්‍රේල් මාසේ 25 වෙනිදාට. දැන් මේ කාරණාව ඔබ දන්නවා. නමුත් මේ වෙනකොට අප්‍රේල් මාසේ 25 වෙනිදාත් මේක පවත්වන්නට හැකියාවක් තියනවද නැද්ද කියන කාරණාව කෙරෙහි තමයි මේ වෙනකොට විශාල සැකයක් මතුවෙමින් තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රතිපාදන වෙන් කිරීම හා සම්බන්ධව විශේෂිත සාකච්ඡා තියෙනවා මැතිවරණ කොමිසම පැත්තෙන්, මුදල් අමාත්‍යාංශය පැත්තෙන්, රජයේ මුද්‍රණාලය පැත්තෙන්. අපි බලමු අලුත්ම තොරතුරු මොනවද කියලා. ශ්‍රී ලංකාවේ සිට තොරතුරු වාර්තා කරන්නට සූදානම්ින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදුටුහාවල සුපුරුදු පරිදි. ආයුබෝවන් සුබෝදාසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදාසනක් විල්රුක්ෂි.
දැන් මොකද වෙන්නේ මැතිවරණයේ අප්‍රේල් මාසේ 25 වෙනිදා පැවැත්වෙයිද නැද්ද? මේ වට අගුණ වෙන කාරණා මොනවද මේ වෙනකොට?
පළාත් පාලන ඡන්දය තියන්න දිනේ විදිහට අප්‍රේල් මාසේ 25 වෙනිදා සුදුසු බව මැතිවරණ කොමිසම සනහන් කරලා තිබුණත් ඒ අදාළ දිනේට මැතිවරණේ පැවැත්වෙයිද කියන කුකුසක් ඇත්තටම ඇති වෙලා තියෙනවා. ඒකට හේතුව මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා දෙන්න කියලා මැතිවරණ කොමිසම ඉල්ලුවත් අයවැයෙන් වෙන් කළ මුදල් වෙනත් කාර්යයන් සඳහා යොදවන්න එපා කියලා අධිකරණය කිව්වත් මේ වෙලාවේ ඒ මුදල් ලබා දෙන්න මුදල් අමාත්‍යාංශය කටයුතු කරලා තියෙනවාද කියන කාරණයත් එක්ක, මුදල් ලබා දේවිද කියන කාරණයත් එක්ක තමයි ඔය කුස නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මැතිවරණ කොමිසම අප්‍රේල් 25 වෙනිදා මැතිවරණය පවත්වන්න සුදුසුයි කියලා පෞගේ සතියේ රැස්වෙලා තීරණය කරා. පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීම මේ මාසේ 28 වෙනිදා ඉඳලා 31 වෙනිදා වෙනකන් දින 4 ඇතුලේ සිද්ධ කරන්න මැතිවරණ කොමිසම තීරණය කරා. මාර්තු 9 වෙනිදා මැතිවරණය පැවැත්ුණා නම් මේ සඳහා මුදල් ප්‍රතිපාදන ඒ වගේම අවශ්‍ය කරන අනෙක් පහසුකම් නොලැබීම නිසා මේ ඡන්දේ කල් දාන බව අපිට දැනගන්න ලැබුණා. ඒ අනුව මැතිවරණයට අයවැයෙන් වෙන් කරපු මුදල් නිදහස් කරන්න කියලා ශ්‍රේෂ් අධිකරණයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරලා තිබුණා. ඒ තත්ත්වයේ කොහොම වුණත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මේ වෙනකන් ඒ අදාළ ප්‍රතිපාදන වෙන් කරලා නැහැ කියලත් අපිට දැනගන්න තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට, රජයේ මුද්‍රණාලය අධිපතිනියට, පොලිස්පතිවරයාට මැතිවරණ කොමිෂන් සභාවට එන්න කියලා කැඳවීමක් කරලා තිබුණා. නමුත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ආරක්ෂක මණ්ඩල රැස්වීම තියෙන නිසා මේ අවස්ථාවට සහභාගි වෙන්නේ නැහැ කියලා සනහන් කරලා තිබුණා. ඒ අනුව මුද්‍රණාලය අධිපතිනිය සහ පොලිස්පතිවරයා මේ සාකච්ඡාවට ආවා. එතකොට ඡන්ද පත්‍රිකා ඉක්මනට මුද්‍රණය කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මුද්‍රණාලය අධිපතිනියට දැනුම් දුන්නා. ඇය කිව්වේ මුදල් ලබා දෙනවා නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න පුළුවන් කියලා. දැන් මේ වෙනකොට වාර්තා වෙනවා මුදල් ලැබුණත් අදාළ දිනේට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න කාලය ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නයක් ආයෙම අතු කරලා තිබුණා. ඉතින් කොහොම වුණත් දැන් මුදල් අමාත්‍යාංශයටත් මුද්‍රණාලය අධිපතිනිය ලිපියක් යොමු කරලා තියෙනවා අවශ්‍ය මුදල් ලබා දෙන්න කියලා. රුපියල් කෝටි 30ක මුදලක් ලබා දෙන්න කියලා තමයි මේ ඉල්ලීම කරලා තියෙන්නේ. නමුත් ඊට ප්‍රතිචාර ලැබුණු බවක් දැනගන්න නැහැ. අනෙක් කාරණය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාත් අවස්ථා ගණනාවකදී මුදල් ඉල්ලා ලිඛිතව මුදල් අමාත්‍යාංශයට දන්වලා තියෙනවා. නමුත් ඒකටත් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. එතකොට අධිකරණයෙන් අයවැයෙන් වෙන් කරපු මුදල් රඳව ගන්න එපා කියලා කිව්වට මුදල් නැතිකම ආණ්ඩුව පැත්තෙන් සනහන් කරනවා. ඒ අනුව බැලුවට පස්සේ මේ ආර්ථික දුෂ්කරතාව කියන කාරණය මත ඡන්දය අප්‍රේල් 25 වෙනිදාත් පවත්වන්න පුළුවන් වේවිද කියන සැකයක් දැනට ඇති වෙලා තියෙනවා.
හොඳයි, අදහස් කීපයක් විමසා බලමු. තියෙන කාල වේලාවත් එක්ක බැලුවහම අපි දකිනවා මේ ඡන්දය තියෙන දින අවිනිශ්චිත වුණාට ඡන්ද වේදිකාව බොහොම උණුසුම්. එක් එක් පාර්ශ්වවලට චෝදනා එල්ල කරගනිමින් ජනතා ප්‍රසාදය සඳහා තමන්ගේ ගොඩ වැඩි කරගැනීමේ උත්සාහයක හැම පාර්ශ්වයක්ම නියැලී සිටිනවා. මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් බොහොම සැර කතාවක් කළා.
ඔය ජනතා විමුක්ති පෙරමුණ ගැන ගොඩක් අය දන්නේ නැහැ. අපිට කිව්වා චීන අසුචිනවක් ගිනාවා කියලා. යකෝ කවුද නමක් ගිනාවේ? ගිනාවේ මාලිමාවේ අපේක්ෂකයා. එයාගේ කොම්පැනිය එකෙක් ඉල්ලනවා ප්‍රියන්ත බණ්ඩාර කියලා. අවුරුදු දෙකක් ලක්ෂ 200ක් හොරගම් කළා හිරේ ගියා. මාලිමාවෙන් දැන් ඡන්දෙ ඉල්ලනවා. ආබාධිත දරියක් දූෂණය කරලා මාලිමාවෙන් ඉල්ලනවා. එතකොට ඒක හොඳයි. දරුවන්ගේ අවයව විකුණලා අත්අඩංගුවට ගත්ත අපේක්ෂකයා ඉල්ලන්නේ මාලිමාවෙන්. මේ ලයිස්ට් එකට කියන්න බලන 47 දෙනෙක්.
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මෙයා කරෙන් කතාවක් කළා.
මෙච්චර පීඩනයක වේදනාවක ඉන්න අපට වික්‍රමසිංහ තෙමේ ඇවිල්ලා අහනවා ඡන්ද තියන්න සල්ලිත් නැහැ. සල්ලි තිබ්බත් තියන්න ඡන්දයක් නැහැ.
පිහිටුවා 2015 පෙරදුනේ පෞල්වාදයකින්දා. ඒ හින්දා අපි හිතුවා මෙදාපාර 2019 ආවම ඒ පෞල් පාලන ලක්ෂණ අඩු කරගනි නැති කරගන්න බැරිම වුණත් කියලා. අරගේ කැබිනට් මණ්ඩලයේ හිටියේ 4යි මේකේ සාටක 5යි. සාටක 5යි කියන්නේ නාටක 5යි. රජිත් ප්‍රේමදාස මහත්තයා කතාවක් ඇහුවොත් ඔළුව කුලුක් වෙනවා. පටන් ගන්න එක තැනකින් ඉවර වෙන්නේ තව දෙයක්. ජනතා විමුක්ති පෙරමුණේ
දූෂණය කියනවා. බැලිනම් උගේ අපේක්ෂකයෝ බර ගන්න දූෂණය කළා දැන් අහුවෙනවා.
බලමු මේගොල්ලෝ මොනවද කියන්නේ කියලා. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ අදහසක් මේ.
මැතිවරණ කොමිසම මිලියන 1100ක් ඉල්ලනකොට රනිල් වික්‍රමසිංහ සල්ලි නෑ කියන. හැබැයි පහුගියදා පාර්ලිමේන්තුවට පරිපූර්ණ ඇස්තමීන්තුවක් ගෙනාවා ජනාධිපති කාර්යාලයේ වියදම් වලට මිලියන 1800ක් වින් කරන්න. 2015 මහින්ද ඡන්ද තියෙනවා. මහින්ද පරදිනවා. රනිල්ලා ගැතට බලය එනවා. 2018 රනිල් පරදිනවා. මහින්දලා දිනනවා. ඡන්ද තියෙනවා. 2019 රනිල් පරදිනවා. ගෝඨාභය දිනනවා. ඒත් ඡන්ද තියෙනවා. යස දොරටුපාල වෙනවා. දොරටුපාල රජ්ජුරුව වෙනවා. ඒක නෙවෙයි. හැබැයි මේ සැරේ මොකද්ද වෙන්නේ යන්නේ? ඒගොල්ලෝතේ තිබු බලය පොදු ජනතාවගේ ව්‍යාපාරයක් අතට මාරු වෙන සංඥාව ඇවිල්ලා තිබෙනවා.
දැන් මේ වෙනකොට පොහොට්ටු පක්ෂය, ඒ කියන්නේ වර්තමාන ආණ්ඩුව මේ විදිහට ජනතා අප්‍රසාදයට පත් වෙලා තියෙන නිසා මේ ආකාරයෙන් වර්තමාන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ විශාල උත්සාහයකදී සිටිනවා. මේ ආකාරයෙන් පළාත් පාලන මැතිවරණය, කියන්නේ බිම්මට්ටමේ මැතිවරණය, ජනතා කැමැත්ත ප්‍රමුඛයෙන් පෙන්වන මැතිවරණය කල් දමා ගන්න කියන කාරණාවනේ දැන් සමාජ මතය සහ දේශපාලනික මතය වෙලා තියෙන්නේ. දැන් එහෙමනම් පොහොට්ටුව මොකද කරන්නේ මේ සම්බන්ධයෙන්? මේ විදිහට ජනතා අප්‍රසාදයේ මැද්දේ ඉදිරියටම යනවද නැත්නම් ඒ සඳහා යම් ප්‍රතිසංශෝධන සිදු කරනවද පක්ෂය තුල? මේ ප්‍රශ්නෙට යම් දල ඡායාවක් අපිට ලැබුණා පිළිතුරක් විදිහට. මහින්ද රාජපක්ෂගේ ගෙදරදී යම් සාකච්ඡාවක් පැවැත්විලා තියෙනවා පොහොට්ටුවේ ප්‍රධානීන් සහ අනිකුත් සමාජිකයන් එකතු වෙලා. දැන් මොනවද මොවුන් මෙතනදී සාකච්ඡා වුණේ? ඇත්තටම දැන් එහෙමනම් පක්ෂ ප්‍රතිසංශෝධනයක් කරන්න යනවද නැත්නම් අලුත් මුහුණුවරකින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න යනවද? අපි ඒ සම්බන්ධවයි මීළඟට ඔබෙන් විමසා දැනගන්නට කැමැත්තෙන් ඉන්නේ. මනෝජ්, මොනවද ඔබට වාර්තාවන තොරතුරු?
ඒ රැස්වීමේදී ගත්තු තීරණයක් අනුව රැස්වීමේදී සාකච්ඡා කරා වගේ ඊයේ පොහොට්ටුවේ ප්‍රධාන රැස්වීමක් මොනරාගලදී පැවැත්තුණා. මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරයාත් කිව්වේ අපි වැඩ කරලා තියෙන පක්ෂයක්, ඒකින්ද මොකද අපි ගමට යන්න බය වෙන්නේ කියන එක ඊයේ ඔබට ඇහෙන්නේ නැති මොනරාගලදී මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමා සඳහන් කරනවා. ඔව්, එතුමගේ විජයරාම පාරේ තිබුණු නිවසේදී විශේෂ සාකච්ඡාවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැස් වුණා. පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, ඒත් එක්කම දිස්ත්‍රික් නායකයින්, කැබිනට් අමාත්‍යවරු, ප්‍රාදේශීය නායකයෝ මේ බොහෝ දිනක් සහභාගි වෙලා හිටියා. ඉතින් මේ අනුව ඔවුන් කොහොමද ඉස්සරහට පොහොට්ටුව මතුවෙන්න කටයුතු කරන්න කියන කාරණේ සාකච්ඡා කරා. එහිදී යොමු වුණු අදහසක් තමයි මේ පාර මේ රැඩිය ටිකක් ලොකුවට කරන්න ඕන කියන යෝජනාවක් ආවා. එතකොට ඒ සඳහා කමිටුවකුත්පත් කරලා තිබුණා. ගාමිණී ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරු, ඒත් එක්කම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, මේ අයගේ මූලිකත්වයෙන් කමිටුවකුත්පත් වෙලා තිබුණා. මේ රැලිය ඇතුළු ඉදිරි කටයුතු සිද්ධ කරන්න පක්ෂයේ වැඩ ගමට ගෙනියන්න ඕනේ. කොට්ටාස මට්ටමින් රැස්වීම තියන්න ඕන කියන යෝජනාව බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා කරලා තියෙනවා. ඒත් එක්කම ඡන්දය ඉලක්ක කරලා තියෙන ප්‍රධාන රැලි පැවැත්වීම ගැන සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ අනුව ඊයේ දිනේ මොනරාගල පැවැත්විච්ච රැලිය සම්බන්ධිනුත් අදහස් පළ වෙලා තිබුණා. මේ මැතිවරණයටත් අදාළව පවත්වන පළමු රැලිය පොහොට්ටුව මේ මොනරාගල රැලිය බවට පත් කරගන්න අවශ්‍යයි කියලා. එතකොට ඉස්සරහට ජනතා රැලි සංවිධානය කිරීම සඳහා කමිටුවක් පත් කරලා තිබුණා. මහින්දානන්ද අලුත්ගමගේ, සාගර කාර්යවසම්, රෝහිත අබේගුණවර්ධන මේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් තමයි මේ කමිටු පත් කරලා තියෙන්නේ. ඉතින් කාන්තා සම්මේලන සූදානම් කරන වගකීමකුත් පවිත්‍ර වන්නිආරච්චි ඇමතිවරයට පවරලා තියෙනවා. ඒ අනුව පොහොට්ටුව නැවත සක්‍රියව කටයුතු කරන්න මේ රැස්වීමේදී තීරණය කරලා තියෙනවා.
දැන් මේ වෙනකොට සමාජ මතයක් තියෙනවා, ඒ වගේම ජනතා මත විමසුම් හරහා හෙළිදරව් වෙලාය කියලා යම් ප්‍රකාශ තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණට, එහෙමත් නැත්නම් ජාතික ජනබලවේගයට මෙවර විශාල ජනතා මනාපයක් තියෙනවා. ඒ නිසා උන්ට මෙවර පුංචි ඡන්දයේදී ලොකු ජයග්‍රහණයක් අත්පත් කරගන්නට හැකියාවක් ලැබේවි කියලා. හැබැයි දැන් මැතිවරණ වේදිකාවේ ප්‍රතිවාදියෝ දෙන්න බවට පත් වෙලා ඉන්නේ ජාතික ජනබලවේගය සහ සමගි ජනබලවේගය. මොවුන් දෙගොල්ලෝ වේදිකා මතදී එකිනෙකාට වාග් ප්‍රහාර එල්ල කරගන්නවා අපි දකිනවා. අපිට යම් ආරංචියක් ලැබෙනවා මනෝජ්, මේ සමගි ජනබලවේගයේ ටිකක් මේ ජාතික ජනබලවේගයට තියෙන ජනතා කැමැත්ත පිළිබඳව ටිකක් බියක් දක්වනවා කියලා. පුංචි ඡන්දේ තියන්නේ තෝ මහමැතිවරණයකට යමුද කියලා උන් යෝජනා කරන්න යම් බලාපොරොත්තුවක් තියෙනවා කියලත් අපිට තොරතුරු වාර්තා වෙනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය සහ පසුබිම් තොරතුරු මොනවද?
ඔව්, මෙහෙම සාකච්ඡාවක් පැවැත්වලා තියෙන බව ජාතික ජනබලවේගයේ නායක අනුරු කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරා. ඒ කියන්නේ සමගි ජනබලවේගයේ පක්ෂ අතර තිබුණු සාකච්ඡාවකදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කරලා තියෙනවා. ඔවුන් යෝජනා කරායි කියලා අනුරු දිසානායක මන්ත්‍රීවරයා කියනවා. මේ වෙලාවේ පළාත් පාලන ඡන්දයේ තිබුණොත් JVP එකේම නැත්නම් ජාතික ජනබලවේගයට වැඩි අවස්ථාවක් ලැබෙනවා. ඒ හින්දා මේ වගේ තත්වයක් පාලනය කරන්න තියෙන හොඳම අවස්ථාව තමයි පාර්ලිමේන්තු මැතිවරණයකට යන එක. මොකද පළාත් පාලන ඡන්දේ තියලා ජාතික ජනබලවේගයට වැඩි නැඹුරුවක් ආවොතින් පාර්ලිමේන්තු මැතිවරණයකදී ජාතික ජනබලවේගයට සමගි ජනබලවේගයේ ඡන්දත් ඇදිලා ගිහිල්ලා යම් අවාසියක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මුලින් පළාත් පාලන ඡන්දේ තියනවට වඩා මහමැතිවරණයේ තිබ්බොත් හොඳයි වගේ අදහසක් සමගි ජනබලවේගයේ පක්ෂ අතර සාකච්ඡාවකදී සාකච්ඡා වෙලා තියෙනවා කියලා. කොමුණක් මේ අදහස සජිත් මෙමදාස මැතිතුමාට ඉදිරිපත් කරාට පස්සේ මේ වෙලාවේ ඔවුන් සටන් කරන්නේ ඉල්ලන්නේ පුංචි ඡන්දේ නිසා එකවර පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලන්න බැරි හින්දා ටිකක් මෙහෙම ගිහිල්ලා බලමු වගේ අදහසක් සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා කියන ප්‍රකාශයක්. එබඳ තෙවැනි අදහසක් තමයි අනුර දිසානායක මන්ත්‍රීවරයා මතු කරන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක අතර පැවැත්වුණු සාකච්ඡාවකදීත් සමගි ජනබලවේගයේ එක්සත් ජාතික පක්ෂය එකිනෙකට ගහගෙන වැඩක් නැහැ. එහෙම නොතින් තමන්ගේ කඳවුරු වලට තමයි හානිය වෙන්නේ ජාතික ජනබලවේගයේ මතුවීම හරහා. ඒ හින්දා එක්සත් ජාතික පක්ෂයේ සමගි ජනබලවේගයයි වේදිකාවල ගහමරාගෙන වැඩක් නැහැ කියන අදහසක් එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් යෝජනා වුණා කියලා අනුර දිසානායක මන්ත්‍රීතුමා සඳහන් කරලා තියෙනවා.
දැන් එතකොට මේ පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීම සම්බන්ධව සහ නිශ්චිතව එය දින ප්‍රකාශයට පත් කළාට මැතිවරණය පවත්වනවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් දිගින් දිගටම මේ අවිනිශ්චිතභාවයක් පැවතීම පිළිබඳව අපි දැක්කා විශාල උද්ඝෝෂණයක් තිබුණා පසුගිය සතියේ කැලණිය සහ කොළඹ විශ්වවිද්‍යාල මූලික කරගෙන අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ සමාජිකයන් විසින්. එතනදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වුණා, ජල ප්‍රහාර එල්ල වුණා. මේකේ ප්‍රමිතිය සම්බන්ධව යම් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා කියලා දැන් තොරතුරු වාර්තා වෙනවා. අපි කැමතියි මේ පිළිබඳව තොරතුරු දැනගන්න ඊළඟට.
ඔව්, මේ ගැන ජාතික ජනබලවේගයේත් අවධානය යොමු කරලා තිබුණා. මේ උද්ඝෝෂණ වලට එල්ල කරන ජල ප්‍රහාර, කඳුළු ගෑස් ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුවද සිද්ධ වෙන්නේ කියන එක හොයලා බලන්න ජාතික ජනබලවේගය ඔවුන්ගේ නීතිඥාංශයට බාර දීලා තියෙනවා. විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නත් නීතිඥවරුන්ට බාර දීලා තියෙනවා. දැන් අර කොළඹ විශ්වවිද්‍යාලය ළඟ තිබුණු එහෙම විරෝධතාවයට ගොඩක් කඳුළු ගෑස් එහෙම එල්ල කරලා තිබුණා. විශ්වවිද්‍යාලයේ ඇතුළට ඇතුල් වෙන්න පොලිසිය හමුදාව කණ්ඩායම් උත්සාහ කිරීම ගැන ඔවුන්ගේ අවධානය යොමු වෙලා තිබුණා. ඒත් එක්කම මේ පොළු මුගුරු අරගෙන එන්නේ කවුද කියන එක ගැන ඔවුන් ප්‍රශ්න කරලා තිබුණා. ඒ කියන්නේ මේ හමුදාවට සම්බන්ධ නොවන පිරිස් මේ වගේ කලබල තත්ත්වයන් ඇතුලේ නිල ඇඳුම් වලට සමාන ඇඳුම් අරගෙන ඇවිල්ලා පහර දීම් වලට සිද්ධ කරනවාද කියලා හොයලා බලන්න තීරණය කරලා තිබුණා. මේ මැර ප්‍රහාර විදිහට තමයි මේවා හඳුන්වන්නේ. විශේෂයෙන්ම මේ ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර වලට ඔවුන් ඒ ප්‍රහාර එල්ල කරද්දී ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරනවාද කියලා හොයලා බලන්න, මුලින්ම තොරතුරු දැනගැනීම පනත යටතේ ඉල්ලලා බලන්න ඔවුන් තීරණය කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් වගකීම ඔවුන්ගේ නීතිඥ මණ්ඩල වලට යොමු කරලා තියෙනවා.
දැන් තවත් ප්‍රශ්නයක් උතර මතු වෙනවා. අපි දකිනවා මේ පිළිබඳව විශාල කතාබහක් මතු වෙමින් තියෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් ඇලස්ට යම් කැඳවීමක් ලැබිලා තියෙනවා කියලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් මේ තත්ත්වය පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා. එතකොට මේ ඔහු එහි යනවද නැද්ද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් කතාබහක් තියෙනවා නේද?
මේ උද්ඝෝෂණ මැද පවත්වන්න පොලිස් නිලධාරීන් අනුගමනය කරලා තිබුණු ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරගැනීමක් කරගන්න මානව හිමිකම් කොමිෂන් සභාවේ අද පෙනී ඉන්න කියලා මහජන ආරක්ෂක ඇමතිවරයාට කැඳවීමක් කරලා තියෙනවා. නමුත් මේ කැඳවීම කොමිසමේ සභාපතිගත් තීරණයක් නිසා කරලා තියෙන්නේ. අනිත් සමාජිකයින් හතර දෙනා ඒ ගැන දන්නේ නැහැ. ඒ හින්දා අදාළ කැඳවීම නිසි ක්‍රමවේදයෙන් බැහැරව තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඒ හින්දා ඒකට සහභාගි වෙන්නේ නැහැ කියලා පොලිස් විෂය බහර අමාත්‍යවරයා මහජන ආරක්ෂක අමාත්‍යවරයා දන්නලා තියෙනවා. කොමනක් මේ විමර්ශන ගැන මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු කරා ක්‍රමවේදය නිසි ආකාරයෙන් ඕන නිසා Taman අද සහභාගි නොවෙනවා කියලා තමයි මහජන ආරක්ෂක ඇමතිවරයා සනහන් කරලා තියෙන්නේ.
අපි දැන් බැලුවොත් එහෙම මනෝජ්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව පසුගිය කාලවකවානුවේදී අර්බුදකාරී තත්වයක් තිබුණා. අපි දැක්කා මේ සභාපති තනතුර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ වෙලා අමාත්‍ය තනතුරු ගැනීම හා සම්බන්ධ වන කාරණාව පිළිබඳව දැන් මේ මහලේකම් තනතුර සම්බන්ධව යම් කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. වර්තමාන මහලේකම්වරයා දයාසිරි ජයසේකර විදේශගත වීමත් සමග මෙහි අභ්‍යන්තර තත්වය පිළිබඳව මොනවද අලුතින්ම වාර්තා වන තොරතුරු?
ඔව්, සති කිහිපයකට පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එංගලන්තයට ගිහිල්ලා මේ දවස්වල ඉන්නේ. ඒ හින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයෙක් දැනට පත් කරලා තියෙනවා. මේක මොන හේතුවක් මත සිද්ධ වුණාද කියන එක ගැන සාකච්ඡා වෙලා තියෙනවා. ඒක දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් කණ්ඩායම් නොකමැත්ත ප්‍රකාශ කිරීමත් එක්ක ඒකට ගන්න පියවරක්ද කියලත් සමහරු ප්‍රශ්න කරමින් ඉන්නවා. කොමුණත් මේ වැඩබලන මහලේකම්වරයා විදියට පත් කරේ හිටපු මහ ඇමති සරත් ඒකනායක හිටපු මන්ත්‍රීවරයා. මීට කලින් අවස්ථාවලදී වැඩබලන ලේකම්වරු පත් කරලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මේ පත්වීමේ විශේෂත්වය වෙන්නේ පත්වීම ලිපියක් එක්ක තමයි මේ පත්වීම ලබා දීලා තියෙන්නේ. ඒ හින්දා වැඩබලන ලේකම්වරයා පක්ෂ මූලස්ථානයට ගිහිල්ලා වැඩ බාර අරගෙනක් තියෙනවා, ඒ කියන්නේ නිල වශයෙන්. ඒ හින්දා මේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට එල්ලවන ඇතැම් කණ්ඩායම් එල්ල කරන විරෝධයේ මැද්දෙ ගත්තු පියවරක්ද කියලා ආයමත් ප්‍රශ්න කරනවා. කොමනත් වැඩබලන මහලේකම්වරයා විදිහට සරත් ඒකනායක මන්ත්‍රීවරයාත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාත් මාධ්‍ය විමසුවම කිව්වේ එහෙම ප්‍රශ්නයක් නැහැ, දයාසිරි ජයසේකර තමයි පක්ෂ මහලේකම් විදිහට වැඩ කරන්නේ. නමුත් මේ ඡන්ද කාලේ විවිධ තීරණ ගන්න තියෙනවා හදිසි, ඒ නිසා තමයි ඔහුව වැඩබලන මහලේකම්වරයා විදිහට මේ වෙලාවේ පත් කරලා තියෙන්නේ කියලා කතා කරා. ඒත් එක්කම දුමින් දිසානායක මන්ත්‍රීවරයා වගේ කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ටිකක් ඈත් වෙලා ඉන්නේ කියලත් අදහසක් තිබුණා. ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඇමති තරතුරක් ලබා ගනීවි කියලත් අදහස් තිබුණා. දැන් කොහොම වුණත් පහුගිය සතියේ ਉਹ සනහන් කරලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඈත් වුණු කණ්ඩායම් පක්ෂයට එකතු වෙලා කටයුතු කරන්න කියලා ඔහු ඉල්ලීමක් කරලා තියෙනවා අනුරාධපුරයේදී රැස්වීමකදී. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැරගිය අයටත් එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමග එකතුව කටයුතු කරන්න අවස්ථාවක් තියෙනවා කියපු එකත් එක්ක ඔහුත් ආයමත් පොඩි කරණමක් ගහලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න උත්සාහ කරනවාද කියලා අදහසක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාර්ලිමේතුවරණේ වෙනම ඉල්ලන්න, හෙලිකොප්ටරය ඇතුලෙන් ඉල්ලන්න, මේ වගේ තීරණ සම්බන්ධයෙන් පරස්පර අදහස් තියෙන වෙලාවක, මහලේකම්වරයා සම්බන්ධයෙන් යම් ඉල්ලීම් කරලා තියෙන වෙලාවක මේ හැසිරීම පිළිබඳව ගොඩක් දෙනෙක් අවධානය යොමු කරනවා මේ වෙලාවේ.
ශ්‍රී ලංකාවේ අද සිට දැවැන්ත බදු විරෝධී වැඩවර්ජන මාලාවක් ක්‍රියාත්මක වන්නට නියමිතයි. මේ වෙනකොටත් අංශ කිහිපයක වැඩවර්ජන ආරම්භ වන්නට අද දවසේදී නියමිත බවටත් තොරතුරු වාර්තා වෙනවා. මීළඟට මම කැමති ඒ පිළිබඳව තොරතුරු දැනගන්න මනෝජ්.
ඔව්, මේ ආණ්ඩුවේ අලුත් බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරලා වෘත්තිකයන් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලට නිරත වෙන්න තීරණය කරලා තියෙනවා. විශේෂයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අද දවසේ පළාත් හතරක් ආශ්‍රිතව ඔවුන්ගේ වර්ජන ක්‍රියාමාර්ග දියත් කරනවා. ඒ නැගෙනහිර පළාත, මධ්‍යම පළාත, දකුණු සහ බස්නාහිර පළාත්වල ඔවුන් යෝජනා කරන්නේ රජයේ මේ අලුත් පොලී අනුපාත, අලුත් බදු ප්‍රතිපත්ති, විදුලි බිල වැඩි කිරීම, රාජ්‍ය සේවකයන්ගේ ගැටලු, රජයේ මර්ධනකාරී වැඩපිළිවෙල, මේ සියල්ල ගැන රජය ගන්න ක්‍රියාමාර්ග හින්දා මේ සතියෙම යම් විදිහට රජයට විරෝධය දැක්වීමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මේකට අනිකුත් විෂයන්වල වෘත්තීය සමිතිත් එකතු වෙලා තියෙනවා. සමස්ත ලංකා හෙද සංගමය, ජල සම්පාදන වෘත්තීය සමිති, ඒත් එක්කම වරාය පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, රාජ්‍ය අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති, ගුරු විදුහල්පති එකමුතුව, මේ අය විවිධ විදිහට මේ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙලා තියෙනවා. ඇතැම් කණ්ඩායම් පැය 24ක වර්ජනයක් සමහරු පැය 48ක වර්ජනයක් රජයේ දක්වන ප්‍රතිචාරය අනුව තවදුරටත් මේ වර්ධන තීව්‍ර කරන්න ඕන කටයුතු කරනවා එහෙම වුණොත් පාසල් පවත්වන්න හැකියාව ලැබෙවිද රෝගීන්ට ප්‍රතිකාරක සත්කාරක සේවා ලැබෙවිද විදුලිය ලබා ගන්න පුළුවන් වේවිද මේ වගේ ආදී වශයෙන් ටිකක් මේ සතිය වර්ජන සතියක් බවට පෙරලෙන්න ඉඩක් තියෙන බව තමයි පේන්න තියෙන්නේ වෘත්තීය සංගම් මේව නැත්තම් වෘත්තිකයින් මේ කරන ඉල්ලීම් හමුවේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9ක මුදල ශ්‍රී ලංකාවට ලැබෙන්නට ඉතාමත්ම ආසන්නයි කියලා තොරතුරු වාර්තා වෙමින් තියෙන්නේ. මේ වෙනකොට චීනය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා වන තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. එයත් එක්කම දැන් කවදා විතර වගේ වේවිද මේ ඩොලර් බිලියන 2.9ක මුදල ශ්‍රී ලංකාවට ලැබෙන්නට? මොනවද ඒ පිළිබඳව වාර්තාවන තොරතුරු?
ඔව්, මේ ලංකාවට IMF එක සහාය ලබා දීම සම්බන්ධයෙන් විධායක මණ්ඩලයට මේ මාසේ 20 වෙනිදා යෝජනා ඉදිරිපත් කරන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් IMF එකේ කළමනාකරණ අධ්‍යක්ෂකාව ට්විටර් පණිවිඩයකුත් නිකුත් කරලා තියෙනවා. චීනය, ඉන්දියාව, පැරිස් සමාජය මේ වගේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියෝ මූල්‍ය සහතික ලබා දීමේදී, ඒ කියන්නේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගනිද්දී ලංකාවේ බලධාරීන් එක්ක කරලා තියෙන සාකච්ඡා සහ ලබාගෙන තියෙන ප්‍රගතිය ගැන IMF එක සතුටු වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මේ මාසේ 20 වෙනිදා ඔවුන්ගේ විධායක මණ්ඩලයට මේ යෝජනා ඉදිරිපත් වෙලා මේ මාසයේදීම මේ ණය සඳහා වන අනුමැතිය ලැබේවි කියලා ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරයාත් ඒත් එක්කම මහ බැංකුවේ අධිපතිවරයා මේ මාසෙම මේ අදාළ මුදල් ලැබීම සම්බන්ධයෙන් අදහස් පළ කරලා තිබුණා.
බොහොම ස්තුතියි මනෝජ් මේ තොරතුරු රැගෙන ආවාට. එහෙමනම් අපි ඔබට සමු දෙනවා ආයුබෝවන් කියමින් ලබන සතියේ සඳදා යලිත් හමු වෙන බලාපොරොත්තු වෙන්න.
ආයුබෝවන්, සුබ සතියක්. සුදිත් දිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.